ප්‍රශ්නේ ප්‍රශ්නයක් තියෙනවා. මේ නාම රූපයන් ගත සිතද කියන එක. මේ නාම රූප කියන එකත් විග්‍රහ කරලා තියෙනවා විවිධාකාරී. මෙයා පැරණි හෙළ අටුවාවල සිවිච්ච වේවා අද විග්‍රහ වෙච්ච නැහැ. ඔය බුරුම රටේ ඒ හෙළ අටුවාවල සිවිච්ච වේවා පොඩ්ඩක් තිබිලා. ඒකෙදි නාම රූප කීප වතාවට විග්‍රහ කරලා තිබිච්ච හැටි ගැන දැනගෙන ඔය අපි පැරණි අටුවා මෙයා ලිව්වා ඔය විස්තර ලියපු පට්ටාන මහා ප්‍රකරණ සන්නේ කියලා මහා විස්තරයක් බොහොම ගැඹුරට හොයලා විග්‍රහ කරලා ෆේරුකානේ අන්ද විනහන්න විවාහතුරෝ යන්නේ විස්තරය හොයලා බලලා ඔය නාම රූප වර්ග කීපයක් ඇතුළත් කරලා තිනවා අතීතයේ තිබිච්ච විස්තර කරපු ඒවා. අන්න එතන ඒකේ තියෙන හුඟක් විග්‍රහය. ඉතින් ඒ නාම රූප කියනකොට මේ නාම රූප කොයි කොයි ඒවාද කියලා විග්‍රහ වෙනවා විවිධ ක්‍රමෝලි. වේදනා සංඥා සංකාර විඥාන නාම සතර මහා භූතක සතර මහා භූතයන්ගෙන් නිපන් රූප අටවිසි රූපයන් රූප කියනවා කියලා. නාම රූප ඔය විදිහට විග්‍රහ කරලා තියෙනවා එක දෙනෙක. ඒක ක්‍රමය. තවත් තියෙනවා නාම ක්‍රමය. මේ ලෝකේ සතර මහා භූතයන්ගේ යමක් පහළ වුණාම ඒකේ ආකාරයක් තියෙනවා. ඒ වගේම මේකේ යම් යම් කොටස් වලට අයිතිභාවයක් තියෙනවා. මේක ලෝහද? මේක දැවද? මේක ගල්වැනි කලිය වර්ගයක්ද? මේක මොන જાතියෙන්ද හටගත්තේ කියලා වෙනසින් දකින්න වෙනස්කමක් දකින්න පුළුවන් එකක් තියෙනවා. මේකද කියනවා ලිංග කියලා. ඊට පස්සේ ඒ ආකාර ලිංග කියන දෙකකින් යුක්ත වෙලා අර සතර මහා භූතයන්ගේ විවිධාකාර ස්වභාවයන් නිර්මිත කරනවා. ඒවට කියනවා නිමිති කියලා. ඒවා උදෙසන්න නැන්නම් ඒවා ප්‍රකාශ කරන්න ඒවට නමක් තියාගන්නවා එක එක නම්. ඒවා ස්වභාවයන්ව හරි ඒකට ගැළපෙන විදිහට හරි නමක් පවත්වනවා. පළවකට කියනවා ප්‍රඥාප්ති. ඒ උදෙසා තබාගෙන ඒවට විවිධ නම් තබා ගන්නවා. ආකාර ලිංග නිමිති උද්දේශ ප්‍රඥාප්ති කියලා මේ ආකාරයෙන් ඔය රූපයන්ගේ යමක් ගොඩ නැගුණාම ලෝකේ හැදෙනවා. හැදුනහම ඒවට අරමුණු ඒවා මනසින් ඒවා අරමුණු කරනකොට ඊ ආකාරයේ ලිංගේ නිමිති උද්දේශ ප්‍රඥාප්ති කියන ඒවා මතකයට නැගෙනවා. ඒ රූප ධර්මයන් ඇසුරු කරගෙන ලැබෙනා වූ අන්‍යවට කියනවා නාම කොටසක් කියලා. ඒකත් නාම රූප කොටසක්. ඒකත් ඒ හැදෙන ක්‍රමයක්. කර්ම ශක්තියෙන් ලෝකෙ බිහි වෙනකොට ඒවා හඳුනා ගැනීමට මනසට ගෝචර වෙන දේවල් වලට නාම රූප විඥාන ප්‍රත්‍යයෙන් හට ගන්නවා. මෙන්න මෙයාට කියන විඥානීය නාම රූපය වැහැගනි. ඒ ආකාර ලිංගිත ආකාර ලිංග නිමිති උද්දේශ ප්‍රඥාප්ති මේවා හිතේ වැහැගන්න රූපාකාරයත් එකයි. ඒක හිතේ වැහැගන්න නාම රූප කියන්නේ ඒවට. විවිධ ක්‍රම. ඒ වගේම අපි ඒ පවත්තන ඒවෙන් අර හටගත්ත රූපයන්ට අපි තියාගත නමක් තියෙනවා. ඒක ඒකේ නාමය. ඒ නාමයෙන් පෙන්නුම් කරපු සතර මහා භූතයන්ගෙන් ගොඩනැගිච්ච එක රූපය. මේ තව නාම රූප ක්‍රමය. මේක මොකද්ද කියලා බෝතලයක් පෙන්නුවොත් අපි කියන මේක බෝතලයක් නේ. බෝතලය කියන්නේ අපි තියාගත්ත නමක්. ඒකට බෝතලය කිව්ව අපි. බොටල් කියා තව කට්ටියක් ඔහෙට කියන. තව නමක් කියන. පරවාගත නම ප්‍රඥාප්තිය. ඒකට හදාගත් එක. බඳුන කියලා තවත් එකක් කියලා සිංහලට කිව්වොත් එහෙම බඳුනක් කියනවා. බොටල් කියන එක තමයි බෝතලය කියලා හදාගෙන මේ කාලේ භාවිත කරන්නේ. ඔක බඳුන කියන. එතන මේ නම කොහෙ තිබුණේ කියලා. ඒ වස්තුවට අපි තියාගත්ත නමක්. මෙන්න මේක තමයි තවත් නාම රූප ක්‍රමයක්. ඔය බෝතලේ හැදිලා තියෙන්නේ නැත්නම් ඔය අගේ ද්‍රව්‍යයක් හැදිලා තියෙන්නේ බැලුව මොනවද කියලා. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, පඨවි ධාතු කියන. ඇහැටත් පේන්නේ නැති ඉතා කුඩා අංශු එක් රැස් වෙලා. ඉතා කුඩා අංශු වශයෙන් තිබුණාම ඒක වර්ගයක්වත් පේන්නේ නැහැ. මැටි මැටි හැටියට තිබුණාම කවදාවත් වලදා කලගෙඩියක් දකින්න බැහැ. ඒ වැටි ටික අරගෙන යම්කිසි ක්‍රම රටාවට අඹරලා පදම් කරලා යම්කිසි මැසිවකින් හරි අතකින් හරි ඒක හැඩතලයකට හදලා ඒක හයිවෙන්ඩ පුච්චලා එහෙම ගත්තට පස්සේ අපි කියන කලවිලිය මුන්ටිය මොනව හරි එකක් කියනවා නෑ විලිය පොරහ ඉතින් ඔක එක වත්තර කියනවා හදපුවා දැන් ඔක තියෙන ධනී භාවනච පඩවි ධාතුව පැහැදිලිව තියෙනවා ඔක ගණී භාවන වෙලා අර අංශු වාසු තැනින් තැන සිට අංශු තමයි එකතු වෙලා වැටි උනේ ඒ වැටි ටික තමයි පදම් කරනවා කියලා එක කැටි කරගත්තේ තව ක්‍රමයකට ඒක තමයි ඒ ගුලිය තමයි හැඩතලයක් හදාගෙන පඩවි ධාතු හැඩතලයක තමයි වරද කියන හැඩතලයට අර හයි වෙන පුච්චලා ගත්තා දැන් ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව පඩවි ධාතුව කියන මේ ධාතු හතරේම සංකල්පණයකින් යම්කිසි ධාතු කොටසක් වැඩිපුර විද්‍යාමාන වෙන විදිහට යමක් හැදුවා නේද වරද කියන එක පඩවි ධාතු විද්‍යාමාන වෙන්නේ පඩවි ධාතු වැඩිපුර පේනින විදිහට ක්‍රියාත්මක වෙන විදිහට ලං කරලා සතර ධාතුන්ගෙන් ගොඩනගපු එකක් ඒකේ වැඩිපුර විද්‍යාමාන වෙන්නේ පඩවි ධාතු කලගෙඩියේ කොරහේ නෑ විදිහේ වලදී පඩවි ධාතුව නිර්මාණලා පේනවා දැන් මේක නැඹුණා යම් ක්‍රමයකට වලද වලද කියන එකක් ඇත්නම් අපි තියාගත්තේ ඒ හැදී මතකයේ දිනන ඊ යනුව නැඹුහමයි ඒකට වලද කියන්නේ ඒකට නෑ විදිය කියන්නේ ඒකට කලගෙඩිය කියන්නේ නෑ ඒකට වලද කියන තව ක්‍රමයකට නැඹුකට හැඩතලයකට නමලා ගන්නවල පදම් කරපු වැටි ටික අර කලගෙඩිය කියන එකේ ස්වභාවය මනසේ තියෙනවා ඒ හැදීට මේක පදම් කරලා වට කරලා හදලා ගත්තනම් දැන් ඒකට නෑ විදිය කියන්න බෑ කොරහ කියන්න බෑ ඒකට නමක් ආවේනික වෙනවා කලගෙඩිය කිය. අපි හදාගත්ත කලගෙඩිය කියන නමක් තිබ්බා. ওই කලගෙඩිය කියන නම තිබ්බේ සතර මහා භූතයන් යම් කිසි නම්මිතාවයේදී නැවිච්ච ආකාරය අනුවයි. ඒකයි ඒකේ කර වෙනේ නම් තිබ්බේ. මෙන්න මේක නම්මිතාවයේ නාම කියනවා. නම්මිතාවයේ හකස් කළේ මොකද්ද? සතර මහා භූතයන්ගෙන් හැඩගත රූප. ඒකත් නාම රූප. ඉතින් මේ නාම රූප කියන වචන එකක් නෙමෙයි මේ වගේ විවිධාකාරයි විඥාන ප්‍රත්‍යයෙන් හටගන්න නාම රූපත් ඔය විදිහට අභ්‍යන්තර නාම රූප බාහිර නාම රූප කියලා දෙපැත්තට බෙදෙනවා අභ්‍යන්තර නාම රූප වශයෙන් ඇසකන දිවනාසී ශාරීරිය කියන මේ ටික හදනවා අති සූක්ෂම වාතු රූපيات එක්කලා වේදනා සංඥා සංකාර විඥාන කියන නාම පද්ධතිය හදනවා නාම කියලා ඒක ක්‍රමයක් මේ අභ්‍යන්තර නාම රූප බාහිර නාම රූපකයා තමයි මේ ශරීරයෙන් බැහැරත් හදනවා ක්‍රමයකට. ඒවට උරුම නමක් සහ තබාගත නමක් හරි ඒ නම්ිතාවේ නිසා හරි අර සතර මහා භූතයන්ගෙන් ගොඩනැගිච්ච දෙයට සතර මහා භූතයන් රූප කිව්වා. ඒක සබාගත හෝ ඒකට ආවේනික වෙච්ච නම්ිතාව විනා නාම කිව්වා. ඒ බාහිර නාම රූප. එතන හිතගත නෙමෙයි. අධ්‍යාත්මික නාම රූප හිතගත. දැන් මෙයා පටලවා ගත්තොත් බෑ නාම රූප මහා ගැඹුරු දෙයක් විග්‍රහ කරනකොට. මුළු ලෝකෙම නාම රූප. නාම රූප නැහැ නම් ලෝකයක් නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් තැනක නාම රූප නැද්ද? එතන ලෝකේ නැහැ කියලා. නාම රූප යම් තැනක නැහැ නම් එතන ලෝකෙත් නැහැ. ඉතින් මේක තේරුම් ගන්න හරි ගැඹුරු තැනක්. නාම රූපයන්ගේ සම්බන්ධය නම් නාම රූප සහිතයි ලෝකේ. යම් තැනක නාම රූප නැද්ද ලෝකේ ඉතින්. යා නාම රූප නිස්පාදනයක් වෙන්නේ නැද්ද? එතන නිවන. ලෝකේ උත්තරයි ලෝකේ සම්බන්ධ කරයි ඒකයි මේක දකින්න ඕන ඉස්සරේම හරි ගැඹුරු තැන් මේ අහන්න ප්‍රශ්න ටික ඉතින් ඔක විස්තර ගන්න නාම රූප කියන්නේ මොකක්ද ඇන්ටෝපින් ඉදිරිය ගන්න ඕන ප්‍රවෘත්ති පරිත්‍යා උපාදී විග්‍රහ කරනකොට විඥානපත්‍ය නාම රූපං කියනකොට හිතේ වැහැ ගන්නා වූ නාම රූප කියන කොටසයි එතෙන්ටයි තියෙන්නේ චුති පරිසන්දි වෙන අවස්ථාව විග්‍රහ කරන පරිත්‍යා උපාදී ක්‍රියාවලියේදී සංඛාරපත්‍ය විඥාන කියන පරිසන්දියට ගත විඥාන ඉතින් තහම් වෙනවා විඥානපත්‍ය නාම රූපං කියලා එතන හට ගන්නවා සහජාත කියන ඒ හිතත් එක්කලාම හට ගන්නකොට කර්මජ රූප පරම්පරාව ඒකද හට ගන්නවා ඉතින්ලාම පරිසන්දි මොහොතේදී දශක 3ක් නැත්නම් 10 කොළවල් 3ක් කියන ඉතා ගොඩා කර්මජ රූප කලාප 3ක් කාය දසක භාව දසක වัตතු දසක කියලා මේ 10 ගොල්වල් තුන්ද කියනවා. ඒක තමයි පටිසන්ධි මොහොතේදී ලබන විඥානපත් යා නාම රූප පංචව නාම රූප පිළේ. නාම රූප පිළේ. පටිසන්ධි චිත්තක්ෂණයත් එකල. ගොඩ නැගිනවා ඒක. ওই දෙකේ එකට එන නිසා. පටිසන්ධිය ලැබෙන මොහොතේ විතරයි ගතයි හිතයි එකට ගොඩ නැගෙන්නේ කර්මජය. ඒ දෙක සහජාත ප්‍රත්‍යයෙන් ඒවත් එකට එක සැරේ ගොඩ නැගෙනවා කියලා පිළිනවා. ඒක හරි ගැඹුරු තැනක් ඒවා විග්‍රහ කරන්න කියන ගැඹුරුයි. මේ පටිසන්ධි ලැබෙන මොහොතක ඇතිවෙනා වූ නාම රූප දෙකේ ඇති වෙයි. ඒ මොහොතේදී ඕපපාතික උප්පත්තිය ලැබෙනවා නම් ওই 10 වල 7ක් එකට පහල වෙනවා එක මොහොතක. ඔය කාය දසක භාව දසක වัตු දසක කිව්ව පරමාණු තුනත් එක්කලා කර්මජ රූප කලාව තුනත් එක්කලා චක්කු දසක සෝත දසක ගාන දසක ජීවහා දසක කියන හතරත් පහල වෙනවා. ඒ තමයි ඕපපාතික සත්‍යයේ පටිසන්ධික්ෂණෙහි ලැබෙන නාම රූප දෙක අතිසූක්ෂමයි. ඒ පහල වෙනකොට කර්මජ වශයෙන් ලැබෙන ඒ ස්වභාවයේදී හටගන්න චිත්තය හටගන්නවා ඒ කර්ම වේගියත් එක්කලා. ඒක අති දුර්ලභ බොහොම දුර්වලයි. ඒ මොහොතේ හටගන්න චිත්ත ඒක චිත්තජ රූප නිස්පාදිනේ කියලා අතලම ශක්තියක් නැහැ. චිත මාත්‍රිය හටගන්නේ චිත්තක් ස්නේය කියන මාත්‍රියෙන් විග්‍රහයක් වෙ කියන්නේ. එතනින් පස්සේ උතුජ රූප වශයෙන් අර ගොඩනැගී එකට එකතු වෙලා අර සූක්ෂම රූප කලාපේ ගණී බලන ගන්ධබ්බය කියන කෙනා නිකන් මොහොතකින් වැඩෙනවා. අන්න එහෙම වැඩෙනකොට සූක්ෂම අන්නාව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඒ සූක්ෂම අතිසියුම් අය ඇක්සල් බොඩි කියන කැටි ටිකක් ඔය කියන්නේ ලෝකය සම්බන්ධ කරන්නේ එහෙම ඒ ඔය කර්ම ශක්තියල ඔන්න ඔය කියන රූප කලාප එකතු වෙලා චිත්තජ රූපයි කර්මජ රූපයි පොදියක් හැදිලා ඔය ලෝකය අද හොයාගත්ත ඇක්සල් බොඩි කියන එක නිකන් හැදෙනවා. ඕක තමයි ත්‍රිජ කාය කියන්නේ. ඕකත් ඇහැට පේන්නේ නැහැ. ඔය ඇක්සල් බොඩි කියලා අද මේ ලෝකය කියන විද්‍යාත්මක මොනවා හරි උපකරණයකින් ඒ විදිහ කැමරා වලින් හරි දකින්න ක්‍රමයක් හදාගත්තා නම් තව උඟක් ගණී භාවනේ ජයක් කියකර වෙන්නේ. ඕක යති සියුම් සමාහලන දිවසර පෙන්නේත් නැහැ. බුද්ධ ඥානීන් දැකලා පෙන්නපුවා. ඒ තරම් සූක්ෂම කායිකත්වයක් ඉස්සෙල්ලා හට ගන්න. අන්න එහෙම ක්‍රමයක් තියෙනවා. බ්‍රහ්මයාගේ කය ඔන්න ඔය ත්‍රිජ කායිකයි කිව්වේ ඕකයි. යා බ්‍රහ්මයා ආහාරයක් ගන්නේ නැහැ. කනබුන ආහාර එහෙම එකකින් ජීවත් වෙන කෙනෙක් නෙවෙයි බ්‍රහ්මයා. චිත්ත ප්‍රහාදී චිත්ත දරූප නැගිලා ඒ ටිකේ මොයි ශරීරය හැදිලා තියෙනවා අතිසූක්ෂම. ඊට පස්සේ යම් කිසි කාම ලෝකයේ උපදින සත්වයෙක් නම් කර්මජ වශයෙන් ඔහුට අර ගඳ සුවඳ මට්ටමින් ඒ තමන්ගේ කර්මයේ දුච්චාර්ත්‍ය කරපු එක නම් දුගඳ දුච්චාර්ත්‍ය දුර්ගන්ධයට ගැලපෙන දුගඳක් ආහාර වශයෙන් නිපද වෙනවා. සීල සුගන්ධයට අනුකූලව ජීවත් වෙච්ච දේවාදී කොට්ටාසේ වැටිච්ච කෙනා සුගන්ධවත් ආහාරයක් නිෂ්පාදනය වෙනවා කර්ම ශක්තියත් එක්ක සම්බන්ධ වෙනවා. ඒකෙදි මේ භෞතික ලෝකයේ තිබෙනා වූ උතුජ රූප කලාපයන්ගෙන ඊට අනුකූල දැනකට ඒ සත්‍යය මෙහි යවෙනවා. ඒක ඒ සත්‍යය ළඟට ඒ ආහාරය ඇදලා එනවා. කල්ප ශක්තිය ක්‍රියාවලියක හැටියෙ. එතකොට ඒක භුක්තියට ගන්නවා. භුක්ති විඳිනකොට මොකද වෙන්නේ? අර කය ගණීවාන්ලා හිටන් චතුජ කායකින් තත්ත්වෙ දෙනවා. එතෙන් ඩාල පස්සේ ඒකයි ටිකක් ගණීවානේ අන්න දිවසලක් වෙන මට්ටමට එන්නේ එතකොට. ඒ තරම් සියුම්තාව. ඊට පස්සේ මෙන්න මෙයා තමයි ගන්ධබ්බියගේ තන් මව් ගැබර ඔක්කාන්ති වෙන්නේ යන්නේ. එතකොට පටිසන්ධියවල හුඟක් වෙලා. ඊට පස්සේ අවස්ථාවේ තමයි ඔක්කාන්ති වෙන්නේ. ඒකට කාලයක් එනවා මාසයක් එන්න පුළුවන්. දවසින් දිගේ යන්නත් පුළුවන්. ඒ මොහොතේම යන්නත් පුළුවන්. පැය ගානක් යන්නත් පුළුවන්. අවුරුද්දකින් දිගේ යන්නත් පුළුවන්. අවුරුදු 50ක් 60ක් යන්නත් පුළුවන්. කියන්න බෑ ඒකට කාලය. සිය ගණන් ඉන්නත් පුළුවන් ගන්ධබ්බිය. ඊට අවසේ පළුතලය හැදිච්ච විලාක මව් ගැබල කියලා හිඟ ගන්න ගන්ධබ්බා ඔක්කාන්තිය හොන්ති කියලා. මව් ගැබේ පටිසන්ධිය නෙමෙයි මව් ගැබේ උප්පත්තියම ඔක්කාන්තිය. ඔක්කාන්ති වෙන එකයි සිද්ධ වෙන්නේ ගන්ධබ්බිය. එහෙම නැත්නම් මව් ගැබේ පටිසන්ධිය හැදින්නේ නැහැ. ධර්මයේ විරුද්ධයි යම් තියනවා කිව්ව මව් ගැබේ පටිසන්ධිය වෙනවා කිව්ව. ඉතින් ඒ තරම් ගැඹුරු විස්තරයක් ඒ තියෙන්නේ. මේක තෝරා ගන්න හරි ගැඹුරු පැත්තක් යහන්නේ.